ඊළඟට අමාත්‍යාංශ නිවේදන ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමැතිතුමා.
ගරු කථානායකතුමනි, මා අද මේ විශේෂ ප්‍රකාශනය කිරීමට අදහස් කළේ පසුගිය සති දෙක තුන පුරා එක්තරා මාධ්‍ය ජාලයක්, ඔකකින් වහලා කියන්න වැඩ නැහැ, සිරස මාධ්‍ය ජාලය මගින් මධ්‍යම අධිවේග මාර්ග ව්‍යාකෘතිය සම්බන්ධයෙන් ගෙන යන ද්වේෂ සහගත අවලාද සහ මඩ ප්‍රචාර සම්බන්ධයෙන් මෙම ගරු සභාවටත් මේ රට ජනතාවටත් සත්‍ය පැහැදිලි කිරීමේ අරමුණු ඇතිවයි. මධ්‍යම අධිවේග මාර්ගය සඳහා කැබිනට් අනුමෝදිය ලද සමාගම් මුලින් ඉදිරිපත් කර මිලට වඩා බිලියන 25ක්, එනම් මිලියන 25,000ක් අඩුවෙන් මේ ව්‍යාකෘතිය ලබා දීමට අපිට හැකි වුණා. ශ්‍රී ලංකා රජයේ සහ ජපාන් රජයේ මැදිහත් වීම නිසා ව්‍යාකෘතිය පිළිබඳ සාධනීය වෙනස්කම් ගණනාවක් සිදුකර ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව කොන්ත්‍රාත්තුව හිමි වූ ටයිසේ සමාගම සමග සාකච්ඡා කොට රුපියල් බිලියන 25ක්, එනම් මිලියන 25,000ක වියදමක් අඩුකර ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි වුණා. දැන් මේ සිරස මාධ්‍ය ජාලයට කේන්ති ගොස් තිබෙන්නේ මේ වියදම බිලියන 25කින් අඩු කිරීම නිසයි. මේ මාධ්‍ය අපට අවලාද නගන්නේ බිලියන 25ක් හේවත් මිලියන 25,000ක මුදලක් රටට ඉතිරි කර දැමීම නිසා, ඉදීම නිසයි. ඒසා විශාල මුදලක් ඉතිරි කර දීම පිළිබඳ අවලාද නැගීමට ඔවුන් තවත් අසත්‍ය කරුණු ගණනාවක් ප්‍රකාශ කරනවා. හරියටම සංඛ්‍යාලේඛන සඳහන් කළොත් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ ජපානයේ ටයිසේ ආයතනය මුලින්ම ඉදිරිපත් කර මිල ගණන රුපියල් බිලියන 150යි, එනම් මිලියන 159,000ක්. නමුත් ජපාන රජයේ සහ අපේ මහමාර්ග අමාත්‍ය මැදිහත් වීම මත ඔවුන් සමග සාකච්ඡා කිරීම අනතුරුව එය රුපියල් බිලියන 134ක් දක්වා මිලියන 134,000ක් දක්වා අඩුකර ගැනීමට හැකි වුණා. අපේ මැතිවන ප්‍රකාශයේ කොළඹ නුවර අධිවේග මාර්ගය පිළිබඳ අපි ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නා. අද කොළඹ ඉඳලා නුවර යන්න පැය 4ක් විතර ගත වෙනවා. මෙම වැයවන කාලය ඉන්ධනය හා මහන්සිය සලකා බැලුව විට මෙය ජාතික අපරාධයක්. කොළඹ නුවර අධිවේග මාර්ගය තනි ව්‍යාකෘතියක් නෙවෙයි, එය මහනුවර නගර සංවර්ධන සැලැස්මේ කොටසක්. අපේ සැලැස්ම අනුව මහනුවර කේන්ද්‍ර කොටගෙන සංචාරක සංවර්ධන ව්‍යාකෘතියක් ක්‍රියාත්මක කරනවා. බෝගම්බර සංස්කෘතික හා සංචාරක කේන්ද්‍රස්ථානය ඉදිවෙනවා. කෘෂිතාක්ෂණ සංවර්ධන ව්‍යාකෘති ඇරඹෙනවා. තොරතුරු තාක්ෂණ උද්‍යානයක් ඉදිවෙනවා. ජපානයේ යෝජනා කර ඇති කර්මාන්තපුරය සඳහාද අප තෝරගෙන ඇත්තේ මහනුවරයි. මේ සියලු කාර්යයන් සඳහා මධ්‍යම අධිවේග මාර්ගය අතිශයින් වැදගත් වෙනවා. මධ්‍යම අධිවේග මාර්ගයේ තුන්වෙනි අදීරේ ආරම්භ වන්නේ පොතුහැරින්, අවසන් වන්නේ ගලගෙදරින්. අඩි 300ක් පමණ උස සිට අඩි 1012ක පමණ උසක් දක්වා දිවෙන කඳු මාර්ගයක්. මේ මාර්ගය සඳහා බිංගවල් 3ක් ඉදිකළ යුතු වෙනවා. කොන්ක්‍රීට් කඳු මතින් ඉහළින් දිවෙන මාර්ග කොටසක් තියෙනවා. ඉහළින් ඉදිවෙන මාර්ගයන් සම්පූර්ණ දිග කිලෝමීටර් 5.5ක්. ඒ වගේම ඉහළ උසකින් ඉදිවන දීර්ඝ පාලම් 14කුත් මේ මාර්ගයට අයත් වෙනවා. ඒ වගේම පාරිසරික හානි අවම කර ගැනීම සඳහාත් විශේෂ ක්‍රියාමාර්ග ගණනාවක් මාර්ග ඉදිකිරීමේදී සිදු කළ යුතු වෙනවා. මෙතෙක් අපේ රටේ අධිවේග මාර්ග ඉදිවුනේ සමතලා භූමිවලයි. දකුණු අධිවේග මාර්ග ඉදිකිරීමේදී කොන්ක්‍රීට් කණු මත ඉදිකළ යුතු ස්ථානයන්හි එසේ කළේ නැහැ. පස්පුරවා මාර්ග ඉදිකරා. ඒ නිසා පාරිසරික ප්‍රශ්න ගණනාවක් ඇති වුණා බව අපි දන්නවා. නුවර අධිවේග මාර්ගය අපේ රටේ මෙතෙක් ඉදිවුණු අනෙක් අධිවේග මාර්ග වලට වඩා සංකීර්ණයි. මොකද මගේ මෙතන ප්‍රශ්න කරලා තිබුණේ ඇයි මේ අධිවේග මාර්ගයේ කිලෝමීටරක මිල වැඩි කියලා. ඒක මහාමාර්ග අමාත්‍යාංශයෙන් මහාමාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවෙන්ම ඒකට හේතු තමයි ඒ කාලේ ඉඳන් දුන්නේ. 2012 මාර්තු 27 දින වනදා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබිහිතෝ හොබෝ මහතා දන්වා සිටියේ මෙවැනි සංකීර්ණ ව්‍යාකෘතියක් සඳහා ජපානයේ දැනුම සහ අත්දැකීම බහුල බැවින් උසස් තාක්ෂණය සතු ජපාන සමාගමේ මේ ව්‍යාකෘතිය සඳහා යොදවා ගැනීම සුදුසු බවයි. කෙසේ වෙතත් ජපාන් රජය සහය දැක්වීමට සූදානම් බවත් එතුමා දැන්වා. ඒ ලිපියේ ජපානය සහය ලබා දිය හැකි ආකාරයෙන් දෙකක් පිළිබඳ සඳහන් කර තිබුණ එක. ජපාන ආනායනය සහ ආයෝජන සමාගමේ රක්ෂාවරණ සහිත ටෝකියෝ මිත්සුබිෂි බැංකුව හරහා මුල්‍ය ආධාර ලබා දීම. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන් රජයේ සහයෝගය හරහා මෙම ආධාර ලබා දීමට දැනටමත් අපි සූදානම්. දෙක ජයිකා ආයතනය හරහා නිල සංවර්ධන සහයෝගිතා ණය මුදලක් ලබා දීම. රටවල් දෙක ආණ්ඩුව අතර ඍජුව සිදුවන ව්‍යාකෘතිය ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ නිල අයිතිය ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවටයි. ඒ අනුව ඔවුන් මේ පිළිබඳ සාකච්ඡා කොට නිරීක්ෂණ නිර්දේශ ඉදිරිපත් කළා. ජයිකා ණය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් ගණනාවක් තියෙනවා. ඒ පිළිවෙත් අනුව සම්පූර්ණ ණය මුදල් ලබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බව ඔවුන් දන්වා සිටියා. වසර 3ක කාලයක් තුළ ව්‍යාකෘති නිම කිරීමට අප බලාපොරොත්තු වන නිසා වඩාත් ප්‍රායෝගික වන්නේ මිත්සුබිෂි බැංකුව මගින් ණය ආධාර ලබා ගැනීම බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැන්වුවා. ඒ නිසා ව්‍යාකෘතිය සඳහා ණය ආධාර ලබා ගැනීම පිළිබඳ දැන් ටෝකියෝ මිත්සුබිෂි බැංකුව සමග සාකච්ඡා පැවැත්වෙනවා. ඒ සාකච්ඡා තවම අවසන් වී නැහැ. ලබා ගන්නා ණය මුදල පිළිබඳ තවමත් අවසන් තීරණයකට එළඹී නැහැ. එදා කතා කරමින් ඔක්කොම අවසන් කරා කියලා ඒ සඳහා උවමනා කැබිනට් පත්‍රිකාව තමයි මම ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ව්‍යාකෘතිය ක්‍රියාත්මක කිරීමේදී අධීරය ගණනාවක් සඳහා මුදල් අවශ්‍ය වෙනවා. ඉඩම් අත්පත් කර ගැනීම, වෙනස් ස්ථානවල පදිංචි කිරීම, මාර්ගය ඉදි කිරීම. අප බලාපොරොත්තු වෙන්නේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා දේශීය බැංකු හරහා ණය මුදල් ලබා ගැනීමටයි. ඒ ගැනත් දැන් දේශීය බැංකු සමග සාකච්ඡා පවත්වෙනවා. ගරු කථානායකතුමනි, ජපාන් රජයේ අදහස් අනුව 2016 ජූනි 22 ජපන් සමාගමක් 3ක් වෙත මිල ගණන් කැඳවීමේ ලිපි නිකුත් කළා. නමුත් ඊට නිසි ප්‍රතිචාර ලැබුණේ නැහැ. එක සමාගමක් පමණක් මිල ගන්න ඉදිරිපත් කළත් එහි තාක්ෂණික අඩුපාඩුකම් තිබුණා. ජපාන අග්‍රමාත්‍යතුමාගේ විශේෂ උපදේශක ආචාර්ය හිරෝතෝ ඉසුමි මහතා 2016 ඔක්තෝබර 10 වෙනිදා මා හමු වී සාකච්ඡා කළා. ජපන් රජයේ ඉල්ලීම පරිදි ජපන් සමාගම් වලින් මිල ගණන් කැඳෙව්වත් ඊට නිසි ප්‍රතිචාර ලැබුණේ නැති බව මම එතුමට පෙන්වා දුන්නා. ඒ අය තමයි කතා කරන්න ආවේ අපිට එක එක ජපානයේ සම්බන්ධ ව්‍යාකෘති ගැන, ඒවා අඩුපාඩුකම් ගැන මම එයාට දැනුම් දුන්නා. අපි එකඟ වෙන ඒවා ගැන දැනුම් දුන්නා. එතුමා පැවසුවේ නැවත මිල ගණන් කැඳවන අවස්ථාවේ ඊට නිසි ප්‍රතිචාර ලැබෙන බවට ජපන් රජය වග බලා ගන්නා බවයි. මේ තත්ත්වය මත මිල ගණන් අලුතින් කැඳවීමෙන් ජපන් සමාගම වෙත යලිත් ලිපි නිකුත් කිරීමට ආර්ථික කළමනාකාර පිළිබඳ කැබිනට් කමිටුව 2016 ඔක්තෝබර 26 වෙනිදා තීරණය කළා. මේ ඔක්කොම කරන්නේ කැබිනට් අනුකමිටිය නැත්නම් කැබිනට් මණ්ඩලය අදාළ පත්‍රිකා මහාමාර්ග අමාත්‍යාංශයෙන් දානවා. අදා අනික් අදාළ පත්‍රිකා මගේ අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරනවා. මේ තීරණ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණා. මිල ගණන් කැඳවීමේ ලිපි 2016 නොවැම්බර් 3 වෙනිදා නිකුත් කළා. මේ අවස්ථාවේ ජපානයේ ඉල්ලා සිටියේ මිල ගණන් කැඳවීම සඳහා ෆුජිටා සමාගමද ආරාධනා කරන ලෙසයි. එම ඉල්ලීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන කෝජි යශී මහතා විසින් 2016 නොවැම්බර් 23 වෙනිදා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබුණා. ආර්ථික කළමනාකාර පිළිබඳ කැබිනට් කමිටුවම ඉල්ලීම අනුමත කොට ෆුජිටා සමාගමටද අවස්ථාවක් ලබා දී මිල ගණන් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය සතියකින් කල් තැබුවා. මේක ජපාන් තානාපති කාර්යාලයෙන් කරපු ඉල්ලීමක්. මිල ගණන් ඉදිරිපත් කළේ ජපාන සමාගම් 2ක් පමණයි. ෆුජිටා සමාගම රුපියල් බිලියන 147ක්, මිලියන 147,000ක්, ටයිසේ සමාගම බිලියන 159ක්, මිලියන 159,000ක්. මේ මිල ගණන් අනුව අඩුම ලන්සු ඉදිරිපත් කළ ෆුජිටා සමාගමට කොන්ත්‍රාත්තුව ලබා දීම සුදුසු බව දෙදස් දාසයි දිසැම්බර් හයවිනිදා කැබිනට් මණ්ඩලය තීරණය කර. මේ අවස්ථාවේ කැබිනට් මණ්ඩලය පත් කළ සාකච්ඡා කමිටු එනම් CANC කැබිනට් පොයින්ට් නෙගෝසියේෂන් කමිටි දන්වා සිටියේ අඩුම ලංසු ඉදිරිපත් කළ ෆුජිටා සමාගම ඉතා වැදගත් සාධක දෙකක් සම්බන්ධයෙන් සුදුසුකම් සපුරා නැති බවයි. පසුගිය වසර 10ක කාලය තුළ ෆුජිටා සමාගම වැනි විශාල මහාමාර්ග ඉදිකිරීමක් සිදුකර නොමැතිවීම ඊට හේතුවයි. ඔවුන් මේ තත්ත්වය කැබිනට් මණ්ඩලයට වාර්තා කළා. ඒ නිසා ඊළඟට ගත යුතු තිබුණේ පියවර වූයේ මිල ගණන් ඉදිරිපත් කර තිබුණේ අනිකුත් ආයතනය වූ ටයිසේ සමාගම සමග සාකච්ඡා කිරීමයි. ඔවුන් සමග සාකච්ඡා කොට ඒ කොමිටිය මිල ගණන් අඩු කර ගැනීමට උත්සාහ කළ යුතුයයි ආර්ථික කළමනාකාර පිළිබඳ කැබිනට් කමිටුව 2016 ජනවාරි 4 වෙනිදා තීරණය කළා. මෙම තීරණයටද කැබිනට් අනුමැතිය ලැබුණා. කැබිනට් මණ්ඩලය විසින් පත් කළ සාකච්ඡා කමිටුව 2016 මාර්තු 17 වෙනිදා කැබිනට් මණ්ඩලය වෙත නිර්දේශ කරේ ටයිසේ සමාගම සිය මිල ගණන් අඩු කිරීමත් දින 365ක් ඇතුළත ඉදිකිරීමේ තම මුදලින් ආරම්භ කිරීමටත් එකඟ වී ඇත. ඒ නිසා ඔවුන් වෙත කොන්ත්‍රාත්ව ප්‍රදාන කිරීම සුදුසු බවයි. 2017 අප්‍රේල් මාසයේ මම ජපානයේ සංචාර කළ අවස්ථාවේදී නැවතත් ඉසුයි මහතා සහ ඔහුගේ කණ්ඩායම හමුුණා. එහිදී සාකච්ඡා කළේ මෙම ඉදිකිරීම සඳහා ෆුජිටා සමාගමද එක්කර ගැනීමේ හැකියාවක් තිබේද යන්නේ. ඒ බව ලිඛිතව ඉදිරිපත් කරන ලෙස අප දැන්වුවා. තියෙන එකක් ලිඛිතව කියන්නේ. ඒ අනුව 2017 අප්‍රේල් 12 වෙනි දින ජපානයේ කැබිනට් මණ්ඩලයේ විශේෂ උපදේශක සහ ආර්ථික සහයෝගතා පිළිබඳ තානාපති ෂිගේරු කියමා මහතා ජපන් රජය වෙනුවෙන් මහා මාර්ග අමාත්‍යාංශ ලක්ෂ්මන් කිරියල්ල මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරා. එම ලිපියේ මෙහෙම සඳහන් වෙනවා. මේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉදිරිපත් වී ඇති අනිකුත් ජපන් සමාගම් සමග ෆුජිටා සමාගම වෙතද විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නම් එය ජපන් රජයේ ඇගයීමට ලක්වනු ඇත. පසුගිය අවුරුදු 10 තුළ ඔවුන් මේ තරම් විශාල තනි ව්‍යාකෘති සිදුකර නැතත් 1989 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 750ක මාර්ග ව්‍යාකෘතිය සිදුකර ඇති බවත් පසුගිය වසර 3 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1100ක ව්‍යාකෘති නිම කර ඇති බවත් ඒ ලිපිය මගින් අපිට දැනුම් දුන්නා. ඒ කියන්නේ මේවා විශාල එකක් මීට ඉස්සෙල්ලා කළා තියෙනවා. ඒ වගේම ඊට පස්සෙත් නෑ 10 ඇතුලේ නෑ කිව්වා. ඒත් මේ කළා තියෙනවා කියලා ජපාන් රජයෙන් අපිට කිව්වා. ජපානයේ රජය එවැනි ඉල්ලීමක් කළ නිසා කොන්ත්‍රාත්තුව පිළිබඳ යාලේ සැලකා බැලීම හැකිදැයි යන්න ආර්ථික කළමනාකාරයේ පිළිබඳ කැබිනට් කමිටුවේ අවධානය ලක් වුණා. 2017 මැයි 24 වෙනිදා ආර්ථික කළමනාකාර පිළිබඳ කැබිනට් කමිටුව මේ තත්ත්වය ජපාන් රජය වෙත දන්වා යැමීර තීරණය කළා. ඒගොල්ල අපේ ගැහුවා. අපි හිතුව අපේ ස්ථාවරයක් කියන්න මේ ගැන දැනුම් දෙන්න. ජපාන තානාපතිතුමන් වෙත මේ බව දන්වා සිටි අවස්ථාවේ එතුමා පැවසුවේ ශ්‍රී ලංකාවේ පවත්වන නීති රීති මත සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස. ඒක හරි අපේ නීති. එතනදී ශ්‍රී ලංකා නීති රීති අනුව ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් තිබුණා. පළවෙනි මිල ගණන් කැඳවීමේදී අවලංග කොට යලිත් අලුතෙන් මිල ගණන් කැඳවන එකක් තියෙන එකක් දෙකම අහෝසි කරන්නේ. මොකද අඩුවෙන්ම ලැබුණේ සමාගම සුදුසු නෑ කියලා කිව්වා. මේ ව්‍යාකෘතිය පිළිබඳ ඉංජිනේරු ඇස්තමේන්තුව බිලියන 123ක් නිසා ඒ බවද අවධානය කරමින් ටයිසේ සමාගම සමග සාකච්ඡා කොට ඔවුන් ඉදිරිපත් කර ලංසුව අඩු කර ගැනීමට උත්සාහ කිරීමයි. ඒත් ඇත්ත වශයෙන් මේ අය දුන්නේ මිලත් ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා වැඩි. පළමු විකල්පයට ගියොත් එය ව්‍යාකීති ඉදිකිරීමට තව කල්යන්ට හේතුවක් නිසා ටයිසේ සමාගම සමග සාකච්ඡා කිරීම වඩාත් ප්‍රායෝගික වුණා. අපිට මේක අහුසි කරොත් අලුතෙන් කරන්න පුළුවන් කල්යනෝ. මේ කාල සීමා තුල කරනවා නම් ටයිසේ සමාගමේ සාකච්ඡා කරන්න තිබෙනවා. ඒක තමයි කැබිනට් ආර්ථික කොමිටම මණ්ඩලයේ සාකච්ඡා කරේ. CNC ඔවුන් සමග සාකච්ඡා කළා. අවසානයේදී බිලියන 134ක් දක්වා ලංසු අඩු කිරීමට ඔවුන් එකඟ කර ගැනීමට හැකි වුණා. මෙය ෆුජිටා සමාගම කලින් ඉදිරිපත් කළ ලංසුවට වඩා බිලියන 7ක් එනම් මිලියන 7000ක් අඩුයි. ජපානය සමග කලින් සාකච්ඡා කළ පරිදි සමාගම් දෙකම ඒකාබද්ධ ඉදිකිරීම් සිදු කිරීමේ හැකියාව ගැන සලකා බැලීමටත් අපි ඉඩ දුන්නා. අපි ඒ ගැන සලකා බලන්න කිව්වා. ඒ අනුව ටයිසේ සමාගමට ඉදිකිරීමේ කොන්ත්‍රාක්තුව පිරිනැමීමත් ඉදිකිරීමේ කොන්ත්‍රාක්තුව දුන්නේ ටයිසේ සමාගමට. ටයිසේ සමාගමට ෆුජිටා සමාගමට එකට එක්ව වැඩ කිරීමේ හැකියාවක් ඇතිදයි සොයා බැලීමත් සුදුසු බව ආර්ථික කළමනාකාර පිළිබඳ කැමිණුව දීන්නේ කර. මේක දෙන්න ටයිසේ සමාගමට වෙන කාටවත් නෙමෙයි. මේ දෙක එකට වැඩ කරනවාද කියලා අහලා බලන්න. ඒ අනුව ලක්ෂ්මන් කිරියල්ල මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා ටයිසේ සමාගමට රුපියල් බිලියන 134,000කට ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම. 134,905යි. ඒ සඳහා මුල්්‍ය සහයෝගය ටෝකිය මිත්සුවි බෑංකුවෙන් ලබා ගැනීමට. එහෙනම් ඒ තීරණය තියෙන්නේ ටයිසේ සමාගමට මේක බාර දෙන්න. ශ්‍රී ලංකා රජය එකඟ වන කොන්දේසි මත ටයිසේ හා ෆුජිටා සමාගම ඒකාබද්ධ ඉදිකිරීම් සිදුකිරීමට අවස්ථාවක් ලබාදීමටත් ජූලි 11 වැනිදා කැබිනට් අනුමතය ලැබුණ. අපි ටයිසේ සමාගමට දුන්න ඒත්ව ඒගොල්ට අවස්ථාවක් තියෙනවා නම් ඒගොල්ට වුවමනානං එකට කරන්න අපිට ප්‍රශ්නයක් නෑ. ඒත් ලංකාණ්ඩුවේ අනුමතිය ලබාගන්න අපිට අවාසි කොන්දේසි නැති බවට බලාගන්න. 2017 අගෝස්තු 11 වැනිදා මම ජපාන අග්‍රමාත්‍යතුමාගේ විශේෂ උපදේශක ආචාර්ය හිරෝතු ඉසුමි මහතා හමු වුණා. එතුමා එක්ක අනික් වැඩ කටයුතු ගැන සාකච්ඡා කරද්දී මෙතෙක් සිදු වූ සියලු සිදුවීම් පිළිබඳ අපි සාකච්ඡා කරා මේ මහා මාර්ගය ගැන. 2017 අගෝස්තු 28 වැනිදා ටයිසේ සමාගම සාමාන්‍යාධිකාරී හා ෆුජිටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විසින් මහා මාර්ග අමාත්‍යතුමාට ලිපියක් එව්වා. ඒ ලිපිය මෙසේ සඳහන් වුණා. ජපානය සහ ශ්‍රී ලංකා රජයන්ගේ අවශ්‍යතාවයන් සැලකිල්ලට ගමින් අප සමාගම් දෙක ඒකාබද්ධව ක්‍රියා කිරීමට අවශ්‍ය පියවර ආරම්භ කරනවා. මේ අනුව මට එන ආරංචි හැටියට 3 වැනි අදීරේ කොටස් දෙකකට බෙදාගන්ට යනවා. එකක් ටයිසේ සමාගම, එකක් ෆුජිත්ස සමාගම. ඒ නිසා ඒගොල්ල කොටස් දෙකෙන්ම ආරම්භ කරන නිසා මේ මධ්‍යම අධිවේග මාර්ගයේ 3 වැනි අදීරය මීට වඩා කෙටි කාලයකින් අපිට අවසන් කරන්නට අවස්ථාව ලැබෙනවා. ඇමතුමත් ඒකයි කිව්වේ. ගරු කථානායකතුමනි, දැන් ඇත්ත වශයෙන්ම මධ්‍යම අධිවේග මාර්ගයේ පළවෙනි අදීරය චීන සමාගමක් කරනවා. දෙවනි අදීරය ප්‍රථම වතාවට ලංකාවේ ඉදිකිරීමේ සමාගම් කරනවා. 3 වැනි අදීරය ජපානයේ ටයිසේ හා ෆුජිත්ස සමාගම කරනවා. මං හිතන්නේ 4 වැනි මේකට ඉන්දියාව 4 වැනි අදීරයට ගලගෙදර ඉඳන් නුවරට ඉන්දියාව එකඟ වෙලා තියෙනවා. මේක බලනකොට මේ ජාත්‍යන්තර මාර්ගය චීනයයි ලංකාවයි ජපානයයි ඉන්දියාවේ ඔක්කොම එකතු වෙලා මහනුවරට යන මාර්ගය දැන් සකස් කරන. ඒක තමයි ඔක්කොමලා කරන්නේ. කොහමද ඉතින් පාර හදාගෙන යනවනේ? මධ්‍යම අධිවේග මාර්ගය පිළිබඳ සියලු කටයුතු පොද නීති පරිදි නීත්‍යානුකූලව සිදු කරනවා. මේ පිළිබඳගත් තීරණය පුද්ගලික තීරණයක් නොවේ. මම මෙතන කියන්නේ ආර්ථික කළමනාකාර මණ්ඩලය, කැබිනට් මණ්ඩලය ගත්තේ තීරණ, ඒවට හේතු. මේ පිළිබඳගත් තීරණ පුද්ගලික තීරණ නොවේ. ආර්ථික කටයුතු කැබිනට් අනුකමිටිය සාකච්ඡා කිරීම කොමිටිය සහ කැබිනට් මණ්ඩලය ගත් තීරණ. මෙම පිළිබඳ ජපාන් රජයේ උපදෙස් අපට ලැබුණා, තවමත් ලැබෙනවා. නමුත් එක්තරා මාධ්‍ය සමාගමක් අපේ සිරස සමාගමට ප්‍රශ්නයක් වී තියෙන්නේ ඉදිරිපත් කළ මිලට වඩා රුපියල් බිලියන 25ක එනවා මිලියන 25,000ක් අඩුවෙන් මේ ව්‍යාකෘතිය ඉදිකිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම පිළිබඳින් අපිට හොරා කියන, මට හොරා කියන. 25,000ක් අඩු කරපු නිසා මිලියන මම වැඩි කරන්නම් හැටි කියන්න පුළුවන්. බිලියන 25යි මිලියන 25,000ක් මම අඩු කරා. අපි අඩු කරා මම නෙමෙයි, කැබිනට් මණ්ඩලයේ අනුකමිටිය. ඉතින් හොරා කියන. ඉතින් මේක නම් හොරකම් කරන එක මොකද්ද වෙන්නේ? ඇත්ත වශයෙන්ම හොරකම් කරාම මිලියන 25,000ක ලාභයක් රට ලැබීම ගැන මේ මාධ්‍ය ආයතනෙට සිත් වේදනාවක් ඇති වී තියෙන්නේ ඇයි? අපි මිලියන 25,000 බේරුවා කියලායි ඔච්චර හිත් වේදනාවක් තිනේ අඬන්නේ. ඇයි දොස් කියන්නේ? මධ්‍යම අධිවේගී මාර්ගය හදන්නේ කාටද කියලා මේ මාධ්‍ය ආයතන ප්‍රශ්න කරනවා. ඒක හදන්නේ ජනතාවට. මහනුවර විශාල නගරයක් කරගන්න. අපේ අදහස මහනුවර ඉඳන් වැල්ලවාය දක්වා විශාල සංවර්ධන ව්‍යාකෘතියක් ඇති කරන්න. එච්චරයි කරන්නේ. අපි මේ මාර්ග හදන්නේ රටේ මහ ජනතාවට. මහනුවර ජනතාව මේ මාර්ගයේ වාසිය ලබා ගැනීමට ඇඟිලි ගනිමින් සිටින බව ආචාර්ය සරුවත් අමුණුගම මහතා දන්වනවා. මේ හැම වෙලෙම අපි එක්ක ඔබතුමා දැන් එක්සත් ජාතික පක්ෂයට මේ දිස්ත්‍රික්කයට අපි වැඩ කරන්න බැරි නම් කාටද වැඩ කරන්නේ? ලක්ෂ්මන් කිරියල්ල මහතා දන්වනවා. රවු ෆකින් මහතා දන්වනවා. මලික් සමරික්‍රම මහත්මයා දන්වනවා. SP දිසානායක හැමතුමා දන්වනවා. හලීම් හැමතුමා දන්වනවා. මේ මාර්ගයේ අවශ්‍යතාවය ජනතා හදවත් දන්වනවා. මේ මාර්ගය ඉදිකිරීම සඳහා වාසි ලබන්නේ මහ ජනතාව. මහ ජනතාවට ලැබිය යුතු වාසි උදුරා ගැනීමට උත්සාහ කරන්නේ මහරජාවරුන් තවමත් අපේ සමාජයේ ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ යහපාලනේ රජයේ සේවය කරන්නේ මහ ජනතාවටයි. මහරජාවරුන්ට නෙමෙයි. ඒ නිසා අධිවේග මාර්ග තැනීම මහරජාවරුන්ට වැඩක් නැති වැඩක් වෙන්න පුළුවන්. වාසිය නැති වැඩක් වෙන්න පුළුවන්. ඒත් මහජනතාව මේ සංවර්ධන ව්‍යාකෘති වාසියක්, මහජනතාව මේ සංවර්ධන ව්‍යාකෘති වැඩක් ඇති වැඩක්. මෙහිදී තවත් කරුණක් අවධානය කරන්නට කැමතියි. විදේශ සමාගම් කොන්ත්‍රාත් ලබා ගනිති දේශීය ඒජන්තුවේ ලංකාවේ සමාගම් පත් කරනවා. සමහර සමාගම් ප්‍රසිද්ධ ඒජන්තුව ලෙස පෙනී සිටිනවා. මං හිතන්නේ මේ සමාගම් වලට ප්‍රසිද්ධ ඒජන්තවරු ඉන්නවා. සමහර ඒජන්තකම් කරන්නේ තීරයේ පිටිපස සිටා. එවැනි ඒජන්තවරුන්ට බිලියන 25ක් කියන්නේ ඉතා විශාල මුදලක්. ප්‍රසිද්ධයට ප්‍රශ්නයක් නැහැ, මේක හම්බ වෙනවා, ටැක්ස් ගෙවනවා, අපිට මුදල් ටික දෙනවා. තීරයේ පිටිපස ඉන්නාට තමයි මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. වැදගත් තැනක මුල් තැනකට පත්විය හැක්කේ අවංක කැපවීමෙන් හා වෙහෙසවීමෙන්. බොරුවෙන් හෝ වංචාවෙන් නෙමෙයි. තමන්ගේ ව්‍යාපාර තරකර ගැනීමට තමන්ගේ මාධ්‍ය ජාලය භාවිතා කිරීම සදාචාර සම්පන්න නැති බව පමණක් මම මෙහිදී සඳහන් කරන්න කැමතියි. වෙන සම්පූර්ණ කරුණු තියෙනවා.
මොචුටි පැහැදිලි කිරීමක් මොකද්ද?
පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ තිබ
මාධ්‍යම හුඟක් මන්තිවරු ආණ්ඩු පක්ෂ විපක්ෂය කිව්වා. හොඳයි, ගරු අණ්ඩු කුමාර ජාන මැතිතුමා, ගරු අගමැතිතුමා, එතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න සූදානම්ද?
ඔව් ගරු අගමැතිතුමා, දැන් ඔබතුමා මේක බිලියන 134ක් කිව්වට 134.9ක්, ඒකනේ 135ක්. බිලියන 135ක්, මෙහි දිග කිලෝමීටර 32.5යි. ආසන්න වශයෙන් ගත්තොත් කිලෝමීටරයක් වෙනුවෙන් බිලියන 4.15ක් වැය වෙනවා. ඒ කියන්නේ මීටරයකට ලක්ෂ 41ක් වැය වෙනවා. ඒ කියන්නේ අඩි 3කට ලක්ෂ 41ක් වැය වෙනවා මේ පාර ඉදිකිරීම පිළිබඳව. ඒතර මේ පිළිබඳව තමුන්නාන්සේලා මතකයි පහුගිය පාලනයට එරෙහි වෙල්ලවිච්ච ප්‍රධාන චෝදනාව තමයි මේ අධිවේගී මාර්ග ඉදිකිරීමේදී නිසි ටෙන්ඩර් ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතු කොටගෙන විවිධ ඒජන්තවරුන් ගෙන එන යෝජනාවන් සහ විවිධ ඒජන්තවරුන් යෝජනා කරන සමාගම් හරහා මෙම ඉදිකිරීම නිසා තමයි විශාල පාඩුවක් සිද්ධ වුණේ කියලා. හැබැයි එදා තමුන්නාන්සේලා පැවති පාලනයට එල්ල කරන ලද විවේචනය කිසිසේත්ම බැහැර වෙලා නැහැ. තමුන්නාන්සේලා විසින් මෙම අධිවේගී මාර්ගය යෝජනා කරන කොට. ඒ වගේම තමයි එනිසා කිසිදු ටෙන්ඩර් පටිපාටියක් නැහැ. දෙවෙනි කරුණ තමයි ගරු කථානායකතුමනි මේ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ලද නිර්දේශය මොකද්ද? ජනාධිපතිවරයා විසින් මෙම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන නිර්දේශය තමයි 2017 පස්වෙනි මාසේ 3 වෙනිදා මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ 3 වන කොටස ඉදිකිරීම පිළිබඳව එතුමාගේ නිරීක්ෂණ මොකද්ද? යෝජිත ක්‍රියාමාර්ගයේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මූලධර්මවලට පටහැනි මැන බැවින්. එතකොට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ඉදිරිපත් කළද කැබිනට් පත්‍රිකාවට දෙන ලද නිරීක්ෂණවලට පැහැදිලිව සඳහන් කොට තිබෙනවා යෝජිත ක්‍රියාමාර්ගයේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මූලධර්මවලට පටහැනි බැවින්. එනිසා දැන් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා මෙම ඉදිකිරීම පිළිබඳ ඉදිරිපත් කළ තියෙන නිරීක්ෂණය තමයි රජයේ පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය වෙලා තිබෙනවා කියලා. එනිසා අග්‍රාමාත්‍යවරයා මෙතන කවරක් කිව්වත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ තිබෙන නිරීක්ෂණ මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනි කියලා. එනිසා ගරු කථානායකතුමනි දිගින් දිගටම මේ මහා පරිමාණ ඉදිකිරීම් මරා මහා නායකන්දක් ඉරවිලා සාමාන්‍ය ජනතාවට අතිශය දුෂ්කරතාවයන්ට පත් වී තිබෙනවා. එනිසා ඇත්තට සිදු වී තිබෙන දේ තමයි අපේ මේ ණය වලින් ඇත්ත වත්කම් නිර්මාණය වුණේ නැහැ. නයවලින් ඇත්ත වත්කම් මෙතුණා නම් ගරු කතානායකතුමනි කවදාවත් ණය බරක් වෙන්නේ නැහැ. ඇත්ත සිද්ධ වෙච්ච දේ තමයි මේ ණයවලින් අවශ්‍ය වත්කම් හැදුනෙත් නැහැ. මේ ඒ ණයවලට සරිලන වත්කම් හැදුනෙත් නැහැ. ඒ නිසා මෙම අධිවේගි මාර්ග ව්‍යාපෘතියත් මුළුමනින්ම අපි විශේෂම වෙළඳ ණයක් ඒ කියන්නේ වාණිජ ණයක් මේ පිළිබඳ යෝජනා කරලා තිබෙන්නේ. ඒ වගේම මෙම ඉදිකිරීම පිළිබඳ කිසිදු ටෙන්ඩර් කැඳවීමක් නැහැ. ජනාධිපතිවරයා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනි කියලා කියනවා. ආසන්න වශයෙන් ගත්තොත් අඩි 3කට ලක්ෂ 41ක් වැය වෙනවා. කිලෝමීටරයකට බිලියන 4.15ක් වැය වෙනවා. ඒ නිසා පැවති ණය කන්ද තව තවත් ගොඩගැහිමක් කරනකොට කිසිවක් මෙතන සිදු නොවන බව තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා අගමැතිතුමාගේ මම කියන්නේ මේ පිළිබඳව අපි ඔය අධිවේගී මාර්ගය, දකුණු අධිවේගී මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය, බෙලියත්තේ ඉඳන් දැන් කතර මේ මාතර ඉඳන් කතරගම අධිවේගී මාර්ගය, එතන ඔබතුමා දැන් දීර්ඝ කරලා තියෙන පාලම කිලෝමීටර් දෙකක් වැඩි වෙනවා කියලා බිලියන 26ක් එතෙන්ට වැඩි කරලා තිබෙනවා. ඒක තක්සේරු කරන්න ඉංජිනේරු ආයතනයක් නෙවෙයි කැබිනට් අනුකමිටුවක්. කිලෝමීටර් දෙකක් වැඩි වෙනවා කියලා බිලියන 26ක් වැඩි කරන්න. ඒ නිසා මේ මහා පරිමාණ ඉදිකිරීම් අපේ රටේ ජනතාවට බරක් වෙන ව්‍යාපාර බවට පත් වෙලා
තිබෙනවා. හොඳයි ගරු අගමැතිතුමා.
කතානායක මේ ව්‍යාපාරත් යලි යලි මෙවැනි මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳව විධිමත් විවාදයක් පැවැත්විය යුතුයි. මොකද ජනතා නියෝජිතයන්ට
මේ පිළිබඳව ඇත්ත අවස්ථාව දෙන්න පිළිතුරු දෙන්න. හොඳයි ගරු අගමැතිතුමා.
ජනාධිපතිතුමනි කතානායකතුමනි විශේෂයෙන්ම මෙතන ටෙන්ඩර් කැඳෙව්වා. පළවෙනි වතාවේ ටෙන්ඩර් කැඳෙව්වා මේ දුන්නේ ටෙන්ඩර් වලට ප්‍රතිචාරයක් ලැබුණ දෙකක් පිළිතුරු දුන්නෙත් නැහැ. මේක ජපන් ආධාරය. ඒ නිසා අපිට ව්‍යුත්පත්ව කැඳවන්න බෑ ජපන් සමාගම් වල විතරයි. ඉතින් ජපන් සමාගම් වලින් සමාගම් තුනක් දාලා තිබුණා. ඒ තුන කැඳෙව්වහම දෙකක් දුන්නෙම නැහැ. ටයිස සමාගම දුන්නට උවමනා කරුණු ඔක්කොම දුන්නේ නැහැ. බොන්ඩ් එක දුන්නේ නැහැ. ඒ නිසා ඉසුමි මහත්මයා පැමිණියාම මම ඇහුවා අපිට මේක ව්‍යුත්පත්ව ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ජපන් සමාගම් වලට අමතරව අනික් සමාගම් අරගන්න පුළුවන්ද කියලා. එහෙනම් විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී ඒගොල්ලෝ කියන්නේ ජපාන ආධාර දෙනවා නම් ජපන් සමාගම් වලට තියෙන්නේ මම සහතික කරන්නම් මම අපි කියන්නේ තවත් ජපන් සමාගම් වලට ඉඩ දෙන්න. ඒ පාර තමයි මේ සමාගම් තුනට අමතර අපි දෙවනි සැරේ ටෙන්ඩර් කැඳෙව්වා. ඕනම් ටෙන්ඩර් නෝටේ මේ දැන්වීම ලබලා දෙන්න. මේ අපේ අනුර කුමා මන්තුමා කියනවා මේ ටෙන්ඩර් කැඳෙව්වා. ටෙන්ඩර් කැඳෙව්වා. ටෙන්ඩර් කැඳවලා ජපාන් තානාපති කාර්යාලයේ ෆුජිත්සු සමාගම එව්වා. අපේ ඒක හරිද? අපිට නෑ නෑ ඒක ජපාන් එව්වේ අපි නෙමෙයිනේ.
ඒගොල්ලෝ සල්ලි දෙන්නේ.
ඒගොල්ලෝ සල්ලි දෙන්නේ. ඒකෙන් එව්වේකට තව සතියක් කල් දුන්නා. ඒක අපි සාමාන්‍යයෙන් ටෙන්ඩර් කැඳවනකොට සතියක් දෙකක් තුන වැඩිපුර දෙනවා. ඒකේ කිසිම වැරද්දක් නැහැ. ඒක ලැබලා දුන්නා. ඒක දෙවනි එක මේක ආරම්භ කරද්දී අපි ඉස්සෙල්ලා කැබිනට් මණ්ඩලේ කිසිම ප්‍රතිත් කැබිනට් මණ්ඩලේ කියලා තියෙන අඩුම එකට දෙන්න 25000ක් අඩුව මෙතන දුන්නහම ඊට පස්සේ අපි කැබිනට් සාකච්ඡා කමිටිය අපිට කිව්වා මේක සුදුසු නැහැ කියලා. ඉතින් අපි ඒක පිළිගත්තා. පිළි අරගෙන කිව්වා ටයිසේ සමාගමට දෙන්න කියලා. ඒ එතන අපි ඉස්සෙල්ලා පිළිගත්තේ. ඒක පිළිගත්තාම ජපානයේ ගියාම තව ප්‍රශ්නයක් ආවා. මොකද ඒගොල්ලේ anu අඩුම එකට දෙන්න ඕනේ. අපි අඩුම එකට දීලා නැහැ. ඇයි අවුරුදු 10ක කාලෙ දැම්මේ කියලා ඇහුවා. මොකද මේවා සකස් කරලා තියෙනවා. අනික ඩොලර් වටිනාකමත් වෙනස් වෙනවා 89.2007යි මේක අතර. අපි කිව්වා මේකයි අපේ තීරෙත් ඔබ ඔයගොල්ලේ කාරණයක් තමයි අපි ලිඛිතව දෙන්න. මේ කටින් ගෙනාවේ නැහැ. මොකද අපි දැනගත්තා තියෙන එක ලිඛිතව දෙන්න. ලිඛිතව දුන්නේ නැත්නම් අපිට ප්‍රශ්නයක් වෙයි. ඒගොල්ලේ ක්‍රමවේදය අනුව අඩුම එක්කෙනාට දෙන්න ඕනේ. අඩුම එක තිබුණේ ෆුජිත්සු සමාගම. අපි මෙහෙන් ඇවිල්ලා කැබිනට් මණ්ඩලයට ගියාම ජනාධිපතිතුමත් අපි එදා ගත්තේ තීරණය මැහැව්වා. ඉතින් අපි කිව්වා ඉස්සෙල්ලා ජපානයේ තීරණය දුන්නෑන් පස්සේ අපි කැබිනට් මණ්ඩලයේ තීරණය කරමු. ජනාධිපතිතුමත් දෙවනි වතාවේ කිව්වා අපි පළවෙනි වතාවේ කිව්ව එක. අපේ කොන්දේසි අනුව මේ සමාගම සුදුසු නැහැ. ඒ නිසා දෙන්න කියලා ටයිසේ සමාගමට. ඉතින් ටයිසේ සමාගමට දුන්නේ නැද්දි තමයි ජපානයේ ප්‍රශ්නය ආවහම අපි ආපහු කැබිනට් මණ්ඩලයට ගියාම ජනාධිපතිතුමත් ඔක ප්‍රකාශ කරා. ඇයි මේක අර අපි දෙන්න ඕන ක්‍රමවේද අනුව දෙන්නේ නැත්තේ කියලා. ඉතින් එදා ඒ කැබිනට් මණ්ඩලේ තීරණයක් ගත්තේ නැහැ. මොකද අපි කිව්වා පැහැදිලි කරාම ජනාධිපතිතුමාටත් දැන් අපි ජපානයට දීලා ජපානයේ පිළිතුරු ගත්තාන් පස්සේ අපිට ඕනේ තීරයක් ගන්න පුළුවන්. එතකොට ජපානයේ තානාපතිතුමා ලියලා කිව්වා ඔබතුමන්ලගේ නීතියානුකූල පියවර අනුව ගන්න කියලා. ඉතින් එතුමත් කිව්වා ඔබේ නීතිය අනුව ගන්න කියලා. අපිට කියලා තිබුණා මේ දෙක එකට එකතු කර එකට වැඩ කරන්නත් කැමතියි කියලා. දැන් නීතිය අනුව අපිට ගන්න තිබුණේ විකල්ප දෙකයි. මේක අහෝසි කරන්න නැත්නම් ටයිස් සමාගමටදී අපි ටයිස් සමාගමට දුන්නා. ටයිස් සමාගමට දීලා කියලා ඔයගොට අවස්ථාවක් ඕන එකට වැඩ කරන්න එකට වැඩ කරන්න. එකට වැඩ කරන්න නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. එතන කොහොම හරි ඒගොල්ල එකට වැඩ කරා. ඒක ජපානෙන් ගත්තේ තියෙනක අපි. අපි දන්නේ කොහොමද ඒවා ජපානෙන් ගත්තේ කියලා අපිට අදාළ නැහැ. ඒකට වැඩ කරන එකේ වාසිය තියෙන තවත් කල් අඩු වෙනවා. ඒ එකක්. දෙවනි එක Mitsubishi ණය නෙමෙයි අපි දෙවනි අධීරයට දෙන්නෙත් මේ බැංකු ණය. ලංකාවේ දෙවනි අධීරයටත් යොදවන්නේ බැංකු ණය. මොකද අපිට තීන්දුවක් ගන්න සිදු වුණා. ජයිකා ගියා නම් තව අවුරුදු දෙක තුනක් යනවා. අන්නේ නැහැ. මේක අපි වහාම ඉවර කරනවද නැද්ද කියලා. ඉතින් 2020 වෙනකොට ඉවර කරන්න නම් බැංකු ණය ගන්න තියෙනවා. 2025ට පුළුවන් බැංකු ණය ගන්න නැතුව තියන්න. මේ මහනුවර ප්‍රශ්නයක් තිබුණා ජාත්‍යන්තර ගුවන් තොටුපළක් දානවද මොකද්ද කරන්නේ මේක දාන නිසා මේ ප්‍රශ්නේ දැනට අපිට අවසන් කරන්න තියෙනවා. මහනුවරට යන්න ඕන නම් මින් පස්සේ ගුවන් යානකින් පොඩි ගුවන් යානකින් යන්න පුළුවන්. විශාල එකක් ගෙනියන්න ඕනේ නැත්තම් ගුවන් යාන ගුවන් තොටුපළක් නැතුව මෙතනින් පෑකින් යන්න ඕනේ. ඉතින් මේක අපේ සැලැස්මක් තිබුණේ මහනුවරේ ඉඳන් මේ මහමාර්ග අපිට විශාල මුදලක් ගෙවනවා. හම්බන්තොට වැල්ලවායට යන විදිහට පාර හදන්න. මම ඔතුමා එක්ක පිළිගන්න අපි විශාල මුදලක් යොදවනවා කියලා. මේක බාගෙට නවත්තන්න බැරි වුණා. ඉතින් මේක අවසන් කරා. අපි බැලුවා දකුණු අධිවේග මාර්ගයටත් අපි විශාල මුදලක් යොදවලා තියෙනවා. මම නෑ කියන්නේ නැත්. අපිට තිබුණේ මේක මේ ගත් එක අවසන් කරනවද නැද්ද කියලා. හම්බන්තොට වරායත් අපිට සිදුනේ මේකයි බාරගත්තා. ඒත් ලාභ ලබන විදිහට දැන් වැඩ කරගෙන යනවා. මේ පාරවල් දෙක නුවරට යන පාරයි කටුනායක කොළඹ පාරයි අඩු ගානේ දකුණු අධිවේග මාර්ගයේ ගාල්ල වෙනකන් හරි දැනට අපි බලාපොරොත්තු යම්කිසි තව අවුරුදු කීපකින් ලාභ ලබාගෙන ක්‍රියාත්මක කරන්න. ඉතින් ඔබතුමන්ලට මහා මාර්ග ගැන කතා කරන්න ඕනේ අපි මොකද්ද කරන්න කියලා අපි වාද කරන්න කැමති. ඒක අවස්ථාවේ අපි ටෙන්ඩර් කැඳෙව්වා. ටෙන්ඩර් කැඳෙව්වෙන් පස්සේ කැබිනට් එකේ කීප වතාවක් කතා කරා. ජනාධිපතිතුමාට ඇහුවේ ඇයි මොකද අපි ඉස්සෙල්ලා ක්‍රමවේදයට ගිහින් ඊට පස්සේ ටිකක් ඉන්න. මොකද ඒක අපිට කරන්න සිදුනේ ජපන් ආණ්ඩුව අරගත්ත ඇද්දි අහලා ජපන් ආණ්ඩුව කිව්වා මෙතන වැඩ කටයුතු කරන්න. දැන් ආපහු මං කියලා දෙනවා බිංගය ගැනත් බලන්න කියලා. මොකද ප්‍රශ්න ගණනාවක් ඇද්ද බිංග ගණනාවක් හරගෙන යන්න තියෙනවා. ඕකයි ප්‍රශ්නේ වෙන්නේ. අඩු ගන්න ඉස්සෙල්ලා අපි අවසන් කරා මේක. ඊළඟට අපි ආධාර ලබා ගන්න ඕනේ. ආධාර ලබා ගත්තොත් අපි කැමති අපිට තව මාර්ග දෙකක් තියෙන වැදගත් ඒවා. පොතු හැර ඉඳන් කුරුණෑගලට ඊළඟට දකුණු අධිවේග මාර්ගයේ එතන ඉඳන් මේ ඉංගිරියට යන කොටස කරන්න. මොකද දැන් අක්කර 1000ක විතර වෙළඳ කලාපයක් එතන මිල්ලෙනිය අපි මිල්ලෙනිය නේද ආරම්භ මිල්ලෑවේ අපි ආරම්භ කරගෙන යනවා. ඉතින් මේ දෙකට අපිට මුදල් හොයාගන්න පුළුවන් නම් ඊට පස්සේ අනික් අපිට පස්සේ බලා ගන්න පුළුවන්. දැනට ඒවට මුදල් ලැබිලා නැහැ. මුදල් ලැබෙනවා නම් ආධාර මුදල් ලැබෙනවා නම් පහසු මේක ණය ලැබෙනවා නම් ඉතින් අපිට ගන්න තියෙන්නේ දැන් වැඩි වැඩියෙන් අපිට ගන්න ණය තියෙන්නේ බැංකුවලින්. 2019න් පස්සේ අපිට සහනාධාර ආධාර ලැබෙන්නේ නැහැ. ADB ආසියානු සංවර්ධන බැංකුව අපිට දැනුම් දුන්නා. ලෝක බැංකුව අපිට දැනුම් දුන්නේ නැහැ. ඉතින් ඒකත් හොඳයි අපි වෙලාවක සාකච්ඡා කරනවා නම් අපි කොහොමද අනාගතයේ මුදල් හොයාගන්නේ? දැන් විතරයි අපේ මුදල් හැමතුමයක බලන්නේ අපි කොහොමද අපේ තියෙන ප්‍රාග්ධන මුදල් වියදම් කරන්නේ? අවුරුදු එකහමාරක් දෙකක් මේවට යොදවන්න සිදු වුණා. අපි ආණ්ඩුවක් හැටියට ඇවිල්ලා පළවෙනි අවුරුදු දෙක යොදවලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ මෙතන තියෙන ඒවා ටික අවසන් කරන්න. දැන් අපිට පුළුවන්. ඉතින් මම එකක් කියන්න. දැන් සිරසේක පෙන්නන්නේ මගේ කතාව නෙමෙයි අනුර කුමාර මන්තුමාගේ කතාව.
යෝජනා පිළිබඳ දැනුමීම ගරු සභානායකතුමා. සභාවෙක්ගද ප්‍රධාන කටයුතු යාමට පෙරම මම යම්කිසි පැහැදිලි කිරීමක් අවශ්‍යයි. පාර්ලිමේන්තු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුට බලපාන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රයන් විසින් වත්කම්මා බැරකම් ප්‍රකාශ භාරදීම සම්බන්ධයෙන් මවබිම පුවත්පතේ පළ වූ සාවද්‍ය වාර්තා පිළිබඳව බොහෝ දෙනෙක් ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ බොහෝ දෙනෙක් මම කරුණු වෙන්සුවා. අද උදේ රවි කරුණාගේ මැතිමත් එකයි කිව්වේ මේ ගැන විශේෂයෙන්ම එතන සඳහන් වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 219 දෙනෙක් දෙදාහත වර්සයට දාල වත්කම් බැරකම් ප්‍රකාශ මෙතෙක් බාරදී නැති බව. මේකන අපි දැඩි අවධානය මුණ මොක දෙක TV චැනල්ට ප්‍රචාරණ එකස යම්කිසි විදිියකට හානිකර වුණා. ඒ බැරෑරුම්කම අපි චේරුම් කළ දුනත් පත් පතර යනුව සැත්තැම්බ හතරවෙන්ද එම පත්තේ පුවත් පත විසින් එම සවධ්‍යවාතා නිවැරදි කර සිය කනගාටුව ප්‍රකාශකර මවබි පොත්තව වාතා කර තියෙන බා මේ අවත්තාවේද ගරු සභාවට දැනුන් දෙන වගේ මේ අවස්ථාවට විරුද්ධ පක්ෂ සහන්ු පක්ෂ සැලිකුතු මන්තිවර සංකයාවක. කම්ම බැරකම් ප්‍රකාශ කරදී තියෙන වැම විදුත්සා මුද්දිට වාර්තා කරන්නේදී මාධ්‍යයසින් සැබෑ කොන්න සොයා බලා මීට වඩා වගකීම යුතුව නිර්වද්‍ය වාර්තා හැපීම ජනමාධ්‍ය වෘත්තිය සදාචාරයට යහපත් බවද අවධානය කරමි. ඔව් ගරු ජයසේකර මැතිතුමා,
ගරු කථානායකතුමනි, මම කියන්න කැමති මේ කාරණයේදී නිවැරදි විදියට ඔබතුමා මේ බාර දීලා තියෙනවා කියලා කිව්වට මම කැමති මේක කරුණාකරලා ප්‍රසිද්ධ කරන්න කියලා කී දෙනෙක් මේ වත්කම් බැරකම් ප්‍රකාශය දීලා තියෙනවද, කවුද එයාගේ නාම ලේඛනය කියලා. මොකද හේතුව ඒක බාර දීලත් අපි බැනුම් අහන්න ඕනේ, පත්‍රවලනුයි මාධ්‍යවලනුයි අපි සූදානම් නැහැ ඒක කරන්න. මොකද අපි ඒක බාර දීලා තියෙනවා වෙලාවට ඒක අමාත්‍යවරයෙක් ඉදිරියට අපි බාර දෙන්නේ ජනාධිපතිතුමාට නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයට, අනිත් මන්ත්‍රීවරු සියලු දෙනාම පාර්ලිමේන්තුවට. කරුණාකරලා ඔබතුමාගේ මම ගෞරවයෙන් ඉල්ලනවා මේ වත්කම් බැරකම් නිසි කාලට බාර දීලා තියෙන මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුවක් කරුණාකරලා මේ පුවත්පත්වලට නැත්තම් මාධ්‍යවලට ලබා දෙන්න කියලා. නැත්තම් අපිට මේකෙන් නරක නාමයක් එන්න හොඳ නැහැ. මේ බාර දුන්න නිවැරදිව බාර දුන්න අයට
හොඳයි. බොහොම ස්තුතියි ගරු සඳුකුමාර මැතිතුමා.
ඒ කියන්නේ දැන් මෙතන පැනනගින ප්‍රශ්නයක් තිබෙනවා. දැන් අමාත්‍යවරු විසින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන්නේ ජනාධිපතිතුමාට, ඔබතුමාට ලබා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
විසින්.
එතකොට දැන් මෙතුමාට ප්‍රකාශයට පත් කරන්න පුළුවන්කම තිබෙන්නේ මන්ත්‍රීවරු ගැන විතරයි. එහෙමනම් ගරු කථානායකතුමනි, මම හිතනවා කවුරුත් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරු නිසා ඇමතිවරු කැබිනට් මණ්ඩලේ නියෝජනය කරා ජනාධිපති ලේකම් කාර්යාලයට කවර අමාත්‍යවරු විසින් වත්කම් බරකම් ප්‍රකාශ ලබා දුන්නාද කියලා ඔබතුමාට ලිඛිතව දැනුම් දෙන එක. මොකද අපි දැන් ඔබතුමාට බාර දුන්නට පස්සේ අපි මැතිවර කොමසාරිස් කාර්යාලයට බාර දෙන පක්ෂයේ නිලධාරීන් නිසා මැතිවර කොමසාරිස් කුමාර කාර්යාලයට බාර දෙනවා අපේ වත්කම් බරකම් ප්‍රකාශය පාර්ලිමේන්තුවට බාර දුන්නා කියලා. ඒතර මම හිතන්නේ මන්ත්‍රීවරුන්ගේ වත්කම් බරකම් ප්‍රකාශ මුළුමනින්ම අතානායකතුමාගේ අවබෝධය. ඒව තියෙන්න පුළුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන්න පුළුවන් පාර්ලිමේන්තුවේ තියෙන්න පුළුවන් එක වෙනම දෙයක්. හැබැයි කථානායකතුමාට දැනුම් දෙනවා නම් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ අමාත්‍යවරුන්ගේ ඒව ලැබිලා තිබෙනවා කියලා වඩාත් යෝග්‍යයි. මොකද දැනවද කරු කථානායක, මීට කලින් ඉතිහාසයේ මම මේක පැහැදිලි කර ඉතිහාසයේ සිරාණි බණ්ඩාරනායක මැතිතුමියගේ වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳ විවාදයක් ආපු වෙලාවේදී ඒක ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් ලොකු ප්‍රශ්නයක් මතුණා. මොකද ඒගොල්ලෝ දීලා තිබෙන්නේ නැහැ. ඒ නිසාම ඉතා වගකීමෙන් කියන මහවැලි කේන්ද්‍රී රජයේ උසස් නිලධාරියෙක් මේ අමාත්‍යවරු කැඳවලා පැරණි වත්කම් බැරකම් ප්‍රකාශය හැදීම පිළිබඳ දේශනයක් දුන්නා. දේශනා දීලා තමයි සිරාණි බණ්ඩාරනායක මැතිතුමියගේ
මම මේ අවධානය යොමු කරන්න ගරු මන්ත්‍රීතුමායි. හරි. ගරු මහින්ද අමරවීර මැතිතුමා ඉන්න මම දෙන්න. ගරු මහින්ද අමරවීර මැතිතුමා,
ගරු කථානායකතුමනි, මේ වත්කම් බැරකම් ප්‍රශ්නය පිළිබඳව අපිත් ඉතාමත් සංවේදී වෙනවා. මොකද පසුගිය දිනවල මේ පුවත්පත්වල පළ වුණාට පස්සේ දිගින් දිගටම ප්‍රශ්න කරන්න ගත්තා. ඒ නිසා අනුර කුමාර දිසානායක මන්තුමා කිව් යෝජනාවට අපේ විරුද්ධත්වයක් නැහැ. ඔබතුමාට විමසීමක් කරන්න ජනාධිපති ලේකම්තුමාගෙන් මේ වත්කම් බැරකම් ප්‍රකාශ ලැබුණද කියලා. අපි හැම වෙලාවෙම අපි මේවා ලබා දෙන්නේ ජනාධිපතිතුමා වෙත, ජනාධිපති ලේකම් වෙත. ඒ නිසා ඒ නිවැරදි කිරීමත් එක්ක ප්‍රසිද්ධියට පත් කරන්න පාර්ලිමේන්තුවේ කවුද ලබා දුන්නේ කවුද නැත්තේ කියන එක පිළිබඳව.
හොඳයි. ගිය අවුරුද්දේ පාර්ලිමේන්තුවෙන්ම අපි මතක් කළා උඟක් මන්ත්‍රීවරුන්ට. අපලයක් කළා ගරු සභානායකතුමා.
ගරු කථානායකතුමා, දැන් මෙතන ප්‍රශ්න තියෙන ඕක නෙමෙයි. මේ වාර්තාකරු කිසිම සොයා බැලීමක් නැතුව සදාන් කරුවා නම දෙනයි බාර දීලා තියෙන කියලා. අන්නේ ප්‍රශ්න තියෙන එතන ඒකට අපි පිළිවෙක් හදන්න ඕනේ. මේ වාර්තාකරු කිසිම සොයා බැලීමක් නැතුව වාර්තාකරුට ජනාධිපතිතුමාගෙන් තොරතුරු ගන්න බෑනේ.
අපි ආරම්භ
මම ඔබතුමාගෙන් තොරතුරු ගන්න බෑනේ.
ඒක ආරම්භ
ප්‍රශ්න. එතකොට කොහොමද මේ තොරතුරු 9යි කියලා කිව්වේ යා?
හොඳයි.
ප්‍රශ්න තියෙන එතන.
ඒක මම ගරු රවි කරුණාරගේ මැතිතුමා.
අතනාගතුමනි, මම අගය කරනවා ඔබතුමා මේ ප්‍රකාශ කිරීම අද පාර්ලිමේන්තුව තුළ. මට ඒත් එකක් තියෙනවා කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ මේක කැබිනට් ඇමතිවරයෙක් නම් ජනාධිපති කාර්යාලය දීලා ඒකේ කොපියක් දෙන්න අවශ්‍යයි චන්ද කොමසාරිස්ට. හැබැයි මේ මාධ්‍ය වාර්තා කිරීම
මේක මේ පළවෙනි වර්ෂය නෙමෙයි මේක හැම වර්ෂයක මේක සිරිතක් වශයෙන් චරිත ඝාතනය කරන කරපු අයට ඉතින් ඒ සම්බන්ධයෙන් කරුණාකර මේ මාධ්‍ය සියලු දෙනාම ගෙන්නලා අහන්න මේක මොන පදනමකද ලිව්වේ කියලා
එක පත්‍රයක විතරයි වෙන්නේ එක එක පුවත්පත් විතරයි
මීඩියා සර්කස් එකක් වඩ පත් වෙලා තියෙනවා මේකේ වැරදි කළා චෝදනා කළා එල්ලලා ඊට පස්සේ කනගාටුයි කියලා ලයින් එකක් දෙනවා නමුත් සිරස්තල දෙනවා මෙන්න මේවා තමයි තියෙන්නේ කියලා
ඉතින් ඒක අපි අවධානය යොමු කරන්න ගාවන්ජන
අපි දේශපාලනට ඇවිල්ලා තියෙන්නේ රටට දෙයක් කරන්න මිසක් මේවා ලබා ගන්න නෙවෙයි ඒ නිසා කරුණාකර කතානකතුමනි
හොඳයි මම ඒක කරන්නේ
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ඉදිරියේත් මේක කරනවා නම් මම අගේ
කරනවා හොඳයි බොම ඉසුටි කරු බන්දුල ගුණවර්ධන මැතිතුමා
සර් පොයින්ට් පොඩ අපේ ඒකබද්ධ විපක්ෂයේ වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවධානය මේ හා සම්බන්ධයෙන් එදිනට පවුවදාම යොමු කරා ඒ නිසා කරුණාකරලා ඔබතුමාට පුළුවන් මේ ප්‍රශ්නේ විසඳන්න ඔබතුමාට බාර දීලා තියෙන නාමලේඛනයේ ඉදිරිපත් කළාම රටටත් ඒක තහවුරු වෙනවා කවුද බාර දීලා තියෙන්නේ කවුද බාර දීලා නැත්නම්
හැබැයි ගරු මන්ත්‍රී එක ප්‍රශ්නයක් දෙනකොට ඇමතිවරුන්ගේ නම් ඇතුළත් වෙන්නේ නැහැ ඒක නිසා ඒක පබ්ලිෂ් කරනකොට මං හිතන්නේ පාර්ලිමේන්තුවේ නම් අර මෙතුමා කිව්වාගේ ඒකත් අරන් පබ්ලිෂ් කරන එක වඩා හොඳයි
නමුත් සර් ඒක අපිට අයිති දෙයක් නෙමෙයිනේ අපිට අයිති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ටික ගැන ඔබතුමා කටයුතු
කරන්න එනවා මට ඇමතිවරුන්ට
ඔබතුමා ඇමතිවරු ගැන කරයි
ඔව් ගරු ජයසේකර මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමද තුමනි ඔබතුමාට මේ පාර්ලිමේන්තුවේ නායකයා විදියට මේ මුලාසනේ ඉන්න කෙනා වගේම මේ පාර්ලිමේන්තුව පාලනය කරන කෙනා විදියට ඔබතුමාට සම්පූර්ණ අයිතිවාසිකම තියෙනවා ජනාධිපති ලේකම්වරයාගෙන් මේ තොරතුරු ලබා ගන්න අරගෙන පක්ෂ ලේකම්වරුන්ගෙන් ඒ තොරතුරු ලබා ගන්න අරගෙන කරුණාකරලා ඒක ප්‍රසිද්ධියටපත් කරන්න ඔබතුමාගේ අතින් ප්‍රසිද්ධියටපත් කරන්න
ඔබ ඇමතිවරුත් ඇමතිවරුත් මන්ත්‍රීවරු වින්දා මං හිතන්නේ ඒ කරුණ තමයි කරන්නේ ඒ අයි මන්ත්‍රීලා කරන්නේ හොඳයි බොහොම ස්තුතියි